ගරු සරත් කුමාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා.
ගරු මුලාසනාරෝඩ සභාපතිතුමනි, අද දවසත් ඊයේ දවසත් ඒ වගේම පෙරේද දවසත් මේ දින තුනම මේ පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීපු මේ විස්කීන ණය පහසුකම් පිළිබඳව මාතෘකාව. අපේ රට ආර්ථිකමය වශයෙන් කඩාගෙන වැටිච්ච රටක් හැටියට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි ස්තුතිවන්ත වෙනවා. පහුගිය දවස්වල බංකොලොත් රටක් හැටියට ලෝකය පිළිගත්ත ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීපු මේ ඩොලර් මිලියන 333 පිළිබඳව පළවෙනි වාරිකය. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මේ සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපට උදව් කරපු රටවල් හැටියට ඉන්දියාව, ජපානය, චීනය විශාල කාර්යභාරයක් කරා මේ කටයුත්තට. අපි ඒ රටවල් තුනටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ. හැබැයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ණය ලැබෙනකොට මේ රටේ මිනිස්සු රතින දාපු මිනිස්සුත් හිටියා. අපිට පුදුමයි රටක් හැටියට ඇස්වලට කඳුලෙන්න ඕන වෙලාවක රතින්න දාන එක පිළිබඳව අපට හැමහත් පුදුමයක් තියෙනවා. මොකද අපි දන්නවා විශාල ණය ප්‍රමාණයක් අපි අරගෙන තියෙනවා. දැන් අපි දැක්කා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලැබිච්ච ණය පිළිබඳව මෙතන කතා කරනකොට එතුමායි කතාවේ මහ පුදුම අලංකාර කතා ටිකක් තිබුණා. එතුමා කියනවා මේ පාර්ලිමේන්තුවේ මට ලැබුණේ තෙල් පෝලින් තිබිච්ච රටක්, මට ලැබුණේ පාසල් වැහිච්ච රටක්, මම බාරගත්තේ ගෑස් නැති රටක්, මම බාරගන්නකොට මේ රට ආර්ථිකමය වශයෙන් අන්තසර වෙච්ච රටක් බාරගත්තේ කියලා අතිගරු ජනාධිපතිතුමා කියනවා. ද අපිද මේ රට පාලනය කළේ? ඉතිහාසයේ අපිද මේ රට පාලනය කළේ? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා වසර 10කට ඩොලර් බිලියන 5ක් ණය ගන්නකොට රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා එදා යහපාලන ආණ්ඩුවේ ඩොලර් බිලියන 12ක් ණය ගන්නවා. ඒක ලද මෙතනවිලා කියනවා මේ රට බාර ගන්නකොට විනාශ වෙච්ච රටක් ලෝයාට දුන්නේ. හැබැයි මේ අපි නෙමෙයි මේ රට විනාශ කරේ. විනාශ කරේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි මේකේ නායකයෝ. එදා යා යහපාලන ආණ්ඩුවේ අගමැති, ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය හැටියට ඉන්නකොට යා එදත් අගමැති. එනිසා මේ රටේ ජනතාවට කියන්න බෑ මේ රට විනාශ කරේ. විනාශ වෙච්ච රටක් මම ගත්තා, පෝලින් තිබිච්ච රටක් ගත්තා. මේ හැමෝම මේකට වග කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු හැමෝම, මේ නායකයෝ හැමෝම මේකට වග කියන්න ඕන ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ නිසා මෙතන ඇවිල්ලා අලංකාර විදිහට කතා කරලා එහෙම කිව්වට මේ රටේ ජනතාව දන්නවා මේ රට විනාශ කරේ කවුද කියලා. දැන් ඊළඟ කාරණාව, අපි දැක්කා එදා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද ආණ්ඩුවේ ඉන්න, එදා විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු, අද ආණ්ඩුවේ එදා විපක්ෂයේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවට එළවෙල යොදා ගැහුවා. මහ බැංකු හොරා, මහ බැංකු විනාශ කරා. එදා රනිල් වික්‍රමසිංහ උන්නාට කිව්වේ මොනවද? හම්බන්තොට වරාය විකුණුවා. දැන් අද එදා හම්බන්තොට වරාය විකුණන මමත් බස් දෙකක් කරගෙන ගියේ හම්බන්තොට උද්ඝෝෂණයට. හැබැයි අද හාස්‍යයටම කාරණාව තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද එදා හම්බන්තොට වරාය විකුණනට එදා ආණ්ඩුවේ එදා විපක්ෂයට වූ අද ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු එදා විරුද්ධයි. අද හැබැයි ටෙලිකොම් ලංකා හොස්පිටල් විකුණනකොට අද එකගයි. අද එකඟයි. ඇමතිකම අරගෙන කටු සූපනකොට වාහන ටික හම්බෙනකොට වාහන ටික හම්බෙනකොට මොන මොන හරි ටිකක් හම්බෙනකොට අද එදා විරුද්ධයි. හැබැයි අද අද එකඟයි රටේ රාජ්‍ය ආයතන විකුණුනාට. අපි මුල ඉඳලා කිව්වා ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අපි එදා ආණ්ඩු පක්ෂිනුට කිව්වේ රටේ දේපළ විකුණනවා අපි විරුද්ධයි, රටේ දේපළ විකුණන්න අපි විරුද්ධයි. මොකද අපි දන්නවා ඉතිහාසයේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය එතුමිය මේ රටේ පේෂ කර්මාන්ත ශාලාව හදනකොට, කඩදාසි සංස්ථාව හදනකොට, සීනි සංස්ථාවල් සීනි සමාගම් අපි දන්නවා එදා ඒ කොච්චර අමාරුවෙන්ද මේ රාජ්‍ය දේපළ ආරක්ෂා කරේ කියන කාරණාව. හැබැයි ඒ රාජ්‍ය දේපළ අද අපි දන්නවා ටෙලිකොම් ආයතනය බිලියන 12ක් ලාභ ලබන ආයතනයක්, රුපියල් බිලියන 12ක් ලංකා හොස්පිටල් ලාභ ලබන ආයතනයක්. හැබැයි අද මේ විකුණන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලෑස්ති වෙනකොට කැබිනට් මණ්ඩලය අද ඒකට අනුමැතිය ලබා දෙනවා. ඒ නිසා අපි කියන්න ඕනේ අටුව කඩලා පුටුව හදනවට අපි එකඟ නැහැ. අටුව කඩලා පුටුව හදනවට නම් අපි එකඟ නැහැ. ඒ වගේම ණය අරගෙන මගුල් කනවට අපි කැමතිත් නැහැ. තර කතාවක් තියෙනවා ගරු මූලාසනාරුට බන්දුතුමනි, ණය අරගෙන මගුල් කනවා. මගුල කාලා පළවෙනි දරුව හම්බෙන්නත් ඉස්සලා ණය ඉල්ලගෙන එනකොට තමයි මගුල කාපියගේ රඟේ තේරෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් මාන්නුවෙන් ඉල්ලීමක් කරනවා. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දීපු පළවෙනි ණය වාරිකේ අපි දන්නවා ප්‍රශ්න ගොඩක් තියෙනවා. දෙසැම්බර් වෙනකොට අපි නැවත ණයකවන්න ආරම්භ කරන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපේ ඉල්ලීම තමයි අපි හරියට වැඩ කරනවා නම් අපි එකඟයි ඕනම දෙයකට උදව් කරන්න මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට. හැබැයි මේ ණය අරගෙන වැටිලා ඉන්න වෙලාවේ කාපට් හදනවා නම්, මේ ණය කාපට් පාරවල් හදනවා නම්, මේ ණය අරගෙන කොන්ක්‍රීට් පාරවල් දානවා නම්, එහෙමත් ඕනේ නැති මේ රටට ගැළපෙන්නේ නැති සංවර්ධන ව්‍යාපෘති කරනවා නම් අපි ඒකට ගෙග නැහැ. ඊළඟ කාරණාව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදිහට මැයි මාසේ වෙනකොට ආනයන සීමාවන් ලින් කරන්න ඕනේ, අපනයන සීමාවන් වැඩි කරන්න ඕනේ. ආනයන සීමාවන් ලිහිල් කරනකොට අත්‍යවශ්‍ය භාණ්ඩ අර වෙන අනවශ්‍ය දේවල් මේ රටට ආනයන කරන්න ගත්තොත් අපි විශ්වාස කරනවා අපි තවත් ප්‍රපාතකට වැටෙනවා ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි. එනිසා විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට විශේෂම නිදහස ජනතා සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අපේ ඉල්ලීම තමයි ආණ්ඩුවෙන් මේ ලැබිච්ච මුදල් වෙනුවෙන් අපි වම ගෞරවණීය අපි පටන් ගත්තා වගේම ගෞරවණීය ස්තුතිය මේ සඳහා මහන්සි වෙච්ච හැමෝටම වගේ. හැබැයි ඒක ඒ ස්තුතිය දෙනවා කරන වගේම විශේෂයෙන්ම අපි කියනවා මේ අනවශ්‍ය විදියට මේ මුදල් අයාලේ විනාශ කරන්න හදනවා නම් ඒවට අපි කොහෙත් මිල තියන්නේ නැහැ ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි. ඒක තමයි අපේ වැඩපිළිවෙල. ඒ වගේම තමයි ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, දැන් සමහරු විශ්වාස කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ පළවෙනි වාරිකේ ලබා දෙනකොට තවත් රටවල් අපිට ආධාර කරයි කියලා. මම නම් හිතන්නේ ආධාර කරයි කියලා. හැබැයි ණය ආධාර ලබා දෙයි. මොකද බංකොලොත් රටක් හැටියට තියෙනකොට කිසිම රටක් ණය දෙන්න ලෑස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ පළවෙනි වාරිකේ ලැබිච්චාම අපි අර බංකොලොත් භාවයෙන් ඉවත් වෙනවා. හැබැයි ඒ බංකොලොත් භාවයෙන් ඉවත් වීමේ ප්‍රතිඵලයක් හැටියට අපට පුළුවන්කම තියෙනවා තවත් රටවල් වලින් අපට ණය ඉල්ලන්න ආධාර නෙමෙයි, ණය ලබා ගැනීමේ පුළුවන්කම අපට තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ණය
ඔබතුමාට තව විනාඩි දෙකයි.
මේ ණය ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ ණය අරගෙන මේ රටේ ජනතාවගේ අපි දැක්කා ඊයේ බෙද පත්තරේ තියෙනවා තුන වසරේ දරුවෝ පාසල් යන තුන වසරේ දරුවෝ 14ක් උදේ වේලා හාරගන්නේ නැහැ. ඒ වගේම තුන වසරේ දරුවෝ 9ක් දවල් ආහාර වෙන ලබා ගන්නෙ නැහැ. අද අනුරාධපුර දිස්ත්‍රික්කේ ගත්තාම කෘෂිකර්මාන්ත විනාශයි. මේ වෙලාවේ කෘෂිකර්මාන්තේ අද වී අස්වැන්න නෙලනවා. හැබැයි අමරවීරමතුමානම් කියනවා වී මිලදී ගන්නවා කියලා. හැබැයි වී මිලදී ගන්නෙ නැහැ. ඒ නිසා මේ රටේ පවුල් ලක්ෂ 70ක් අද වේලක්කර වේලක්කර තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙන් ලැබෙන මේ මුදල් හරියට මේ රටේ ජනතාවගේ සුඛ විහරණය සඳහා, හරියට මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා ඒ මුදල් භාවිතා කරනවා නම්, ඒ මුදල් පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් ගරු මූල අසනාරුඩ මන්ත්‍රීතුමනි විපක්ෂින්න මන්ත්‍රීවරුන් හැටියට අපිට ඕන දෙයක් රට උස්සන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් අපි ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම මේ රටේ අහිංසක ජනතාවගේ මේ ප්‍රශ්න ටික විසඳන්න. අද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා තිබුවේ මුදල් භාවිතා කරන්න, පාවිච්චි කරන්න කියන කාරණාවත් සිහිපත් කරමින්, ඒ වගේම මේ ගොවියා වැටලා ඉන්න අන්ත අසනභාවයෙන් මුදව ගන්න අපි ඉල්ලීමක් කරනවා. ඔය ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට
මුදල් දිය කියලා අවසානයි.
අවසාන කරනවා ගරු මූල අසනවරුන්ට, මන්ත්‍රීතුමනි පාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදල් දුන්නා කියන වී මිලදී ගන්න. හැබැයි අපි වගකීමෙන් කියන මේ වෙනකොට රුපියල් 100ට වී මිලදී ගන්නෙ නැහැ. රුපියල් 100ට වී මිලදී ගන්නෙ නැහැ. ඒ නිසා කරුණා කරලා අද අම්පාරේ ගොවියා, පොළොන්නරුවේ ගොවියා, අනුරාධපුරේ ගොවියා, කුරුණෑගල ගොවියා අසරණ වෙලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා වී මිලදී ගැනීම හරියට කරන්න කියන ඉල්ලීම කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිය පුද කරමින් නැවතිලා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කර්මන්තුමා. මීලකට ගරු රමේෂ් පතිරණ අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 13ක් කාල සීමාවක් තියෙනවා. ඊට මත්තෙන් ගරු මුෂාර පන්තිතුමා මූලාසනයට පැමිණෙනවා ඇති.
ගරු මූලාසනයට මන්ත්‍රීතුමනි, අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ණය පහසුකම් පිළිබඳව විවාද කරන මේ මොහොතේදී, විශේෂයෙන්ම මුදලක් හැටියට මේක විශාල මුදලක් නොවුණත් නැවත වතාවක් ශ්‍රී ලංකාවට, ශ්‍රී ලංකාවේ ජනතාවට, මෙරට ආර්ථිකයට නැවත හුස්ම ගැනීමේ වටපිටාව සකස් කරපු කරුණක් හැටියට තමයි මේ IMF සහනය අපි දකින්නේ. ඉතින් පසුගිය වසරක කාලය තුළ මෙරට ජනතාවට විවිධ ගැටලුවලට, ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ පිළිබඳව ඇතිවෙච්ච තත්ත්වයන් පිළිබඳව සහ විවිධ ප්‍රතිපත්තිමය තීන්දු සහ කරුණු කාරණා පිළිබඳව මේ සභාවේ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. විශේෂයෙන්ම පසුගිය වසරක කාලය තුළ ඇති වෙලා තිබිච්ච විවිධ අපහසුතාවයන් මැඩගෙන ශ්‍රී ලංකේ ජනතාවටත් ආර්ථිකයට නැවත නගා සිටීමේ, නැගී සිටීමේ හැකියාවක් තිබෙන බවත්, ඒ පසුගිය කාල පරිච්ඡේදය තුළ ඇතිවෙච්ච තත්ත්වයන් හමු වූ ඒකෙන් අධ්‍යයනයක් ලබාගෙන ඒකෙන් පාඩම් ඉගෙනගෙන ඉදිරියට යාමේ හැකියාවක් තිබෙන බවත් අපි බොහොම පැහැදිලිව වටහාගෙන තිබෙනවා. පසුගිය වසර දෙකක කාලය තුළ මූලාශ්‍රයේ සභාපතිතුමනි ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ සහ විදේශ විනිමය ලැබීමේ ප්‍රබල ගැටලු රැසක් මතු වුණා. එහෙම ලැබෙන ක්‍රම පහක් පමණ තිබෙනවා. එකක් විදේශ ආයෝජන, ඍජු විදේශ ආයෝජන අපිට ලැබුණේ නැහැ පසුගිය වසර දෙකක කාලය තුළ. සංචාරක ඉපැයීම් ඉතාම විශාල වශයෙන් අඩු වුණා පැවතිච්ච කොරෝනා අර්බුදය හමුවේ, සහ විදේශ ප්‍රේෂණ මැද පෙරදිග ඇතුළු රටවලට ගිහිල්ලා සේවය කරන ජනතාවගෙන් ලැබෙන ආදායමත් අඩු වුණා. ඊට අමතරව ණය නොගැනීම පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම නිසා අපිට තවත් අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුණා. මේ අංශ හතරම කඩන් වැටිච්ච වකවානුවක අපිට යම් පමණක සහනයක් තිබුණේ අපි අපනයන ආදායමෙන් පමණයි. ඒ අපනයන ආදායම අර්බුද හමුවේ වුවත් ක්‍රමානුකූලව පසුගිය වසර දෙකක තුනක කාල තුළ වැඩි වෙලා තිබෙනවා. ඒක වාර්ෂිකව ඇමරිකන් ඩොලර් බිලියන 10ක ඉඳලා පසුගිය වසර වන විට බිලියන 12.5 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒක සාපේක්ෂ වශයෙන් තිබුණු තත්ත්වයක් එක්ක යහපත් තත්ත්වයක් බව අපි බොහොම පැහැදිලිව සටහන් කරන්න අවශ්‍යයි. නිවැරදි නොවන බදු ප්‍රතිපත්තියක් හරහා මේ රටේ අපි ගත්තු අපි සමහරක් විට ඒ දවස්වල අපි කතා කරේ ජනතාවට සහනයක් හැටියට බදු අඩු කරනවා, වැඩ් බදු අඩු කරා, ආදායම් බදු අඩු කරා. ඒක නැවත පාරාවලල්ලක් බවට පත් වෙලා පැවතිච්ච සමාජ ආර්ථික තත්ත්වයත් එක්ක, විශේෂයෙන්ම කොරෝනා අර්බුදය හමුවේ අපේ මූල්‍ය තත්ත්වය පිරිහුණා. ඒකට විසඳුමක් හැටියට දැන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල වගේම ආර්ථිකය පිළිබඳ කළමනාකරණය පිළිබඳ වැදගත් අදහස් දක්වන සියලු දෙනාගේම සහයෝගයෙන් උපදෙස් අනුව නැවත අලුත් බදු ප්‍රතිපත්තියක් සකස් කරලා තිබෙනවා. බුදුමාන මතක ඇති මේ රට අපහසුතාවයට පත් වෙලා ජනතාව දුක් විඳිනකොට මේ රටේ වෘත්ත කියන තුරු සෑම කෙනෙක්ම විවේචනය කළා. බදු අඩු කරා රුපියල් ආදායම නැති වුණා කියන කාරණේ සෑම කෙනෙක් මේ රට විවේචනය කළා. ඒ හරහා තමයි මතුවෙච්ච අරගලයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් අපේ ආණ්ඩුවටත් ගෙදර යන සිදු වුණේ. දැන් වර්තමානයේ වන විට නැවත අලුත් බදු ප්‍රතිපත්තියක් සකස් කරලා තිබෙනවා. ඔබතුමාට පෙන්වනවා මූලාශ්‍රයේ සභාපතිතුමනි ඒකට විරුද්ධව වෘත්තිකෙන් විශාල පිරිසක් උද්ඝෝෂණය කරනවා. නැවත රට වැඩ වර්ජන රැල්ලකට තල්ලු කරන්න උත්සාහ කරනවා. අලුත් බදු ප්‍රතිපත්ති යටතේ ඔබතුමාට සඳහන් කරන්න කැමති මේ රටේ රුපියල් ලක්ෂයක් දක්වා ආදායම ලබන මාසිකව කාටවත් බදු ගෙවන්න සිද්ධ වෙන්නේ නැහැ. රුපියල් ලක්ෂ 2ක මාසික වේතනයක් ලබන කෙනෙකුට රුපියල් 10,500ක මුදලක් බදු හැටියට ගෙවන්න සිදු වෙනවා. එතකොට ඔහුට ලැබෙන රුපියල් 190,000ක වැටුපක් මාසිකව. රුපියල් ලක්ෂ 3ක් පඩි ගන්න කෙනෙකුට රුපියල් 35,000ක බදු මුදලක් ගෙවන්න වෙනවා. එතකොට ඔහුට ආසන්න වශයෙන් ලැබෙන්නේ 265,000ක පමණ වැටුපක්. ඉතින් මේ රුපියල් ලක්ෂ 2කට වඩා පඩි ගන්න, එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 3කට වඩා මාසිකව පඩි ගන්න පිරිස මේ රටේ ඉතාම අතලොස්සක ප්‍රමාණයක් ඉන්නේ. සමහරක් විට මේක රුපියල් ලක්ෂ 3ක් පඩි ගන්න කෙනෙක්ගෙන් රුපියල් 35,000ක මාසික බද්දක් ගන්න එක, එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 2ක් මාසිකව පඩි ගන්න කෙනෙක්ගෙන් රුපියල් 10,000ක් අය කරන එක ඔවුන්ගේ පැත්තෙන් අසාධාරණයක් හට හැංගෙන්න පුළුවන්. හැබැයි මෙහි වැදගත්ම කාරණය ගරු සභාපතිතුමනි, ලංකාව පසුගිය වසර 2 කාලයක ගත කරලා තිබෙන්නේ ලෝකයේ බදු ආදායම අයකර ගැනීම අඩුම රටවල් 10 අතරේ. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ ගෙනල්ලා තිබෙනවා. කිසිම රජයක් කැමති නැහැ ජනතාව පිට බදු පටවන්නට. හැබැයි අපි ගත්තු ජනප්‍රිය තීන්දුව කාලෝචිත නොවන බව, සාධාරණ නොවන බව, ප්‍රඥාගෝචර නොවන බව රටේ ආර්ථික කඩාවැටීමෙන් පෙනුණා. ඒ නිසා නැවත බදු ප්‍රතිපත්තියක් ඇති කරලා තිබෙනවා. ඒ නිසා සමහරක් විට සමහර වැඩි පඩි ගන්න අයට ලක්ෂ 2 3 4 5 ලක්ෂ 5-10 ගන්න පිරිසට අපහසුතාවයක් ඇති වෙලා තිබෙයි. හැබැයි ඔවුන්ගේ දායකත්වය රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තමයි යෙදවෙන්නේ. ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් ඒ සිදුවනට මතක් කරනවා. ඒ වෙනුවෙන් වැඩ වර්ජනය කරන උද්ඝෝෂණ කරන සෑම කෙනෙකුටම කරුණාකරලා ඔබතුමාලා මදක් මේ වෙනුවෙන් ඉඩ දෙන්න, නැවත වතාවක් මාස 6කින් මේ තත්ත්වය පිළිබඳව සලකලා බලලා පවතින ආර්ථික තත්ත්වයත් එක්ක නැවත බදු ප්‍රතිසංස්කරණයක් කරන්න පුළුවන් කියලා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේ සඳහන් කළා. ඒ නිසා අපි ඒ පිළිබඳව බදු ආදායම් වැඩි කර ගැනීමත් රාජ්‍ය ආදායම් ශක්තිමත් කර ගැනීමත් කියන කාරණයට මූලික අවධානය යොමු කරලා කටයුතු කරනවා. අපි විශ්වාස කරනවා ඒ හරහා ඉදිරි කාලය තුලදී නැවත රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න හැකි වෙයි කියලා. IMF මුදල පිළිබඳව කතා කරව අපි මීට පෙර අවස්ථා ගණනාවකදීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මෙවැනි සහන ලබාගෙන තිබෙනවා. මේ වතාවෙත් අපිට ඒ සහනය ලැබිලා තිබෙනවා. හැබැයි අපි කියුව වගේම ඒක විශාල මුදලක් නෙමෙයි. අපිට අතීතයේදී මේ ලබාගත්තු ණය අරමුදල් පිළිබඳව සෑම කෙනෙක්ම විමසනවා මොකක්ද මේ රටේ වෙලා තිබෙන්නේ කියලා. ගරු සභාපතිතුමනි, 75 වසරක සාපයක් පිළිබඳ නිදහස් ශ්‍රී ලංකාවේ 75 වසරක සාපයක් පිළිබඳව දේශපාලනික කතිකාවතක් පහුගිය කාලේ මේ රටේ ඇති වෙලා තිබුණා. හැබැයි පරාදීන ජාතියක් හැටියට, පසුගාමි ජාතියක් හැටියට 1948 වෙනකන් ජීවත් වෙච්ච අපිට අධ්‍යාපනය, භෞතික අඩිතල පහසුකම්, සංවර්ධනය, ජලය, විදුලිය, සනීප ආරක්ෂක පහසුකම් ඇතුළු මේ සියල්ල ප්‍රාමාණිකව දියුණු වෙලා තියෙන්නේ 1948 පස්සේ කියන කාරණය මේ රට 1948 සමාජ දර්ශක සහ වර්තමාන සමාජ දර්ශක බැලීමේදී ඉතාම පැහැදිලිව පේනවා. හැබැයි අපි එහෙම ආවේ කොහොමද? එතැනට ආවේ සෑම කෙනෙකුටම පාසල්, නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපන ඇතුළු කරුණු වර්ධනය කරේ කොහොමද? අපි ණය අරගෙන. ඒ ණය ගත්තු ණය සමහරක් ඒවා සාධනීය ව්‍යාපෘති වලට ආයෝජනය කරලා තියෙනවා. ඒක හොඳම උදාහරණය තමයි 1948 මේ රටේ නිවාස 105කට විතරයි විදුලිය තිබුණේ. අද 99කට විදුලිය තියෙනවා. විදුලිය ජනනය 100,000 වර්ගකින් වැඩි වෙලා තිබෙනවා. එහෙම කරේ කොහොමද? මහවැලි සංවර්ධන ව්‍යාපාර නොරොච්චෝල ඇතුළු වැඩසටහන් කළා. මේ රටේ ජනන හැකියාව උත්පාදනය වැඩි කරලා තිබෙනවා. ඒවා ගත්තේ ඒ ණය වලින් ගත්තේ. හැබැයි අරගත්තු ණය වලින් එතරම් සාධනීය නොවන ආයෝජනත් මෙරට කළා තියෙන බව පැහැදිලි. ඒ නිසා එම ආයෝජන වලින් ප්‍රතිලාභ නොලැබුණු නිසා තමයි සමහරක් විට අපිට නැවත ගෙවීම් පිළිබඳ ගැටලු මතු වුණේ. ඒ ගෙවීම් පිළිබඳ ගැටලුව බොහොම පැහැදිලිවම කවුරු පිළිගත්තත් නැතත් කොරෝනා අර්බුදය හමු වූ ඇති වෙච්ච සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීම ඇතුළු කරුණු කාරණා නිසා වඩා තීව්‍ර වෙච්ච බව අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. ඒ නිසා අපිට වැදගත් කාරණය ඉදිරි කාලය තුලදී මට පෙර කතාල ගරු මන්ත්‍රීතුමා සඳහන් කළා අපිට ලැබෙන ණය ඉදිරි කාලය තුලදී පාරවල් හදන්න කොන්ක්‍රීට් කරන යොදවන්න එපා කියලා. ඒකට පිළිතුර ඔව් සහ නැහැ කියන කාරණය. ගමට ගියාට පස්සේ පාරක් හැදුවේ නැති වුනහම පළාතේ මහජන නියෝජිතර තියෙන ගැටලු අපි දන්නවා. පාරවල් හදන්න අවශ්‍ය ආරහත් රටේ යම්කිසි සම්බන්ධීකරණේ වැඩි දියුණුවක් වෙලා කාලයේ ශ්‍රමයේ ඉඳන ඉතුරු වෙලා තිබෙනවා. හැබැයි අනිත් පැත්තේ එතුම කියපු කාරණේ සත්‍යතාවයක් තිබෙනවා. අපි ගන්නවා නම් ණය මුදලක් අනාගතයේදී ආයෝජනය කළ යුත්තේ මේ රටේ කර්මාන්ත දියුණු කරන්න, ව්‍යවසායකත්ව දියුණු කරන්න, පුද්ගලින් නගා සිටුවන්ටේ කියන ප්‍රධාන කාරණය අපි අමතක කළ යුතු නැහැම කළොත් තමයි අපිට අපි කරන ආයෝජනයෙන් සාධනීය ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එනිසා ගරු මූලාසනවලට මන්ත්‍රීතුමනි, මේ මෙතෙක් අපි විශ්වාසය තබලා කටයුතු කරේ සේවා ආර්ථිකයක් පිළිබඳව. අපිට ප්‍රධාන ඉපයීම් අපිට ලැබිලා තිබෙන්නේ අපේ සේවා හරහා. ඒ සේවා ආර්ථිකය හදිසියේ බිඳ වැටුණා. ඒ නිසා තමයි අපිට සංචාරක ව්‍යාපාර ඉපයීම් නැති වුණේ. ඒ නිසා තමයි අපිට විදේශ ප්‍රේෂණ නැතුව ගිහිල්ලා අපි ආර්ථික අර්බුදයකට ආවේ. හැබැයි බොහොම පැහැදිලිවම අපිට ඉදිරි ගමනක් වෙනුවෙන් අපි හිතනවා නම් අපි මෑත කාලයේදී මේ ලෝකේ දියුණු වෙච්ච රටවල් දිහා බලනවා නම් දකුණු කොරියාවද, තායිවානයද, ජපානයද, මෑතදී වේගෙන් දියුණු වන වියට්නාම් වැනි රටවල්ද ඔවුන්ගේ ආයෝජනෙන් සෑහෙන කොටසක් යන්නේ ව්‍යවසායකත්ව දියුණු කරන්න, නිෂ්පාදනය වැඩි දියුණු කරන්න, කර්මාන්ත දියුණු කරන්න කියන කාරණා ඉතාම පැහැදිලි. හැබැයි ඉතිහාසයේ පුරාම අපේ රටේ වැඩිපුර ආයෝජනය කළා තිබෙන්නේ එක පැත්තකින් නිදහස් සෞඛ්‍යයට, නිදහස් අධ්‍යාපනයට, අනිත් පැත්තෙන් කෘෂි කර්මාන්ත දියුණුවට වැනි කරුණු වලට. මෑත ඉතිහාසයේ තමයි අපේ වැඩි ආයෝජනයක් යටිතල පහසුකම් සංවර්ධනයේ මාර්ග ඇතුළු කටයුතු වැඩි වෙන්නේ. හැබැයි ඉදිරියේදී අපිට අනිවාර්යයෙන්ම මේ රටේ දියුණුව වෙනුවෙන් අපිට අනිවාර්යයෙන්ම කර්මාන්තංශ ආයෝජනය කරන්න සිදු වෙනවා. ඒක අපි ඇත්තටම බැලුවට පස්සේ අර මූලස්තර මන්ත්‍රීතුමනි ඓතිහාසිකව බැලුවත් යම් කිසි අහේතුවකට ශ්‍රී ලංකාවේ කර්මාන්ත පැත්තේ ආයෝජනය ඉතාම අඩුව අපිට පේන්න තිබෙන කාර්යයක්. පසුගිය වසර කීපේ පුරාම කර්මාන්තංශයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අපි යොදවලා තියෙන අරමුදල් ප්‍රමාණය රාජ්‍ය ආයෝජන ඉතා කුඩායි. ඒක රුපියල් බිලියන 2.3යි ප්‍රාග්ධන ආයෝජනය. හැබැයි අපි දන්නවා නිදහස් සෞඛ්‍යයට, නිදහස් අධ්‍යාපනයට කරන්න අවශ්‍යයි අපි බිලියන 200ක් 300ක් වැය කරනවා. ආරක්ෂාවට බිලියන 400ක රසන මුදලක් වැය කරනවා. හැබැයි කර්මාන්ත පැත්තේ රාජ්‍ය ආයෝජනය අඩු මට්ටමක තිබිලා තියෙන්නේ. හැබැයි අපිට හොඳ පදනමක් පසුගිය වසර දෙකක කාලය තුළ කොරෝනා අර්බුදය හමුවේ මේ රටේ ඇති වෙලා තිබෙන බව ඉතාම පැහැදිලිව පේන්න තිබෙනවා. ඒ නිසා තමයි රඳුරු වලාවේ රිදී රේඛාව වගේ පසුගිය වසර දෙකක කාලය තුළ මේ රටේ කර්මාන්තංශ යම්කිසි ප්‍රවර්ධනයක් දක්නට ලැබෙන්නේ. ඒ නිසා තමයි අපේ බිලියන 10ක් වෙච්ච අපනයන ආදායම අර්බුද කාලෙදිත්, ඉන්ධන නැතුව, ලයිට් නැතුව තිබෙන කාලෙදිත් බිලියන 13 දක්වා වර්ධනය වෙන්නේ. මොනවද ඒ අංශ? අපිට ඉතාම පැහැදිලිව හඳුනගෙන දියුණු කරන්න පුළුවන් දියුණු වෙමින් තිබෙන අංශ කීපයක් තිබෙනවා. එකක් තමයි මෙරට ඖෂධ නිෂ්පාදනය පිළිබඳ කාරණය. පසුගිය වසර දෙකේ ශ්‍රී ලංකාවේ ඒ ඖෂධාංශ ආයෝජනයන් නිසා දැනට ශ්‍රී ලංකාවේ ඖෂධාංශයේ 25% අතර මේ රටේ ඖෂධ නිෂ්පාදනය වෙනවා. ආනයන වෙනුවෙන් අපි වාර්ෂිකව වැය කරන ඖෂධ ආනයන වෙනුවෙන් අපි වාර්ෂිකව වැය කරන ඩොලර් මිලියන ගණනක් අපිට ක්‍රමානුකූලව ඉතුරු කරගන්න පුළුවන් නම් මේ රටේ අපි ඖෂධ කර්මාන්ත දියුණු කරොත් ඒකට අවශ්‍ය කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් බිහි වෙලා තිබෙනවා. බිහි වෙමින් තිබෙන එක ඉතාම සතුටට කාරණයක් කියන කාරණේ. දෙවැනි කාරණය, අපි වාර්ෂිකව මේ අර්බුදයට කලින් අඩු ගානේ ඩොලර් බිලියන 2-3ක් වියදම් කරා මේ රට වාහන ගේන්න. දැන් අපි වාහන අලුතෙන් ගෙනාවේ නැහැ පසුගිය වසර දෙකක කාලෙ තිස්සේ. හැබැයි මේ රටේ කාටවත් වාහන අඩුවක් තිබෙනවද? කාටවත් නැහැ. වෙළඳ පොළ පිරලා තියෙන්නේ. වාහන ඕන තරම් මේ රටේ තිබෙනවා. අපිට බැරි වෙයි සමහරක් විට අපිට අවශ්‍ය බෙන්ස් කාර්ක ගන්න, BMW කාර්ක ගන්න. හැබැයි මේ රටේ වාහන පිටරටින් ගෙන්වපු නැති නිසා මූලාසනවලට සභාපතිතුමනි කර්මාන්ත කරුවෝ 10 දෙනෙක් මේ රටේ වාහන එකලස් කරන්න පටන් ගන්න තිබෙනවා. 10 දෙනෙක් වාහන එකලස් කරනවා. ඔවුන්ට පිටරටින් උපාංග ගේන්න අවශ්‍යයි. හැබැයි ඒකත් එක්කම ශ්‍රී ලංකාවේ මේ හා සම්බන්ධ උපාංග නිෂ්පාදන කර්මාන්තයේ විශාල ලෙස දියුණු වෙලා තිබෙනවා. අපේ රටේ ටයර් එක හදනවා, අපේ රටේ බැටරිය හදනවා, අපේ රටේ එක්සෝස්ට් එක, එහෙම නැත්නම් සයිලන්සර් එක හදනවා, අපේ රටේ සීට් එක හදනවා. මේ මෝටර රථවලට අවශ්‍ය එන්ජිම, චැසිය, බොඩිය කැරෙන්ඩ අනත් සියලුම කොටස් මේ රටේ නිෂ්පාදනය කරනවා. අපි දැක්ක පහුගිය දවස්වල ඒ වේග ආයතනික ආයතනයේ ශ්‍රී ලංකාවේ ඒ බොඩියක ඉඳලා, චැසියක ඉඳලා, එන්ජිම, ගියබොක්ස් ඇතුළු සියලුම දේවල් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිෂ්පාදනය කරලා තිබුණා. ඇයි එහෙම අවස්ථාවක් ඇති වුණේ? එම අවස්ථාවක් ඇති වෙන සභාපතිතුමනි පිටරටින් මේ රටට වාහන ගෙන්වුවේ නැති නිසා. ඒ නිසා තමයි වෙළඳ පොළ අවශ්‍යතාවයන් අනුව මේ රට නිෂ්පාදනය වුණේ. අපිට හැකියාවක් තිබෙනවා. ඒ නිෂ්පාදන හැකියාව ජාත්‍යන්තර වෙළඳ පොළට සම්බන්ධ කරන්න අපේ රටේ කරන උපාංග නිෂ්පාදනය.
Honorable Minister, you have 2 more minutes.
I have 14 minutes allocated initially. Have a look at that one again. Please give me another 5 minutes. So garu mulasu subhavattumani apita hakiyawak thibena me 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 ansha loka welanda pota sambandha karana e haratama apita idirata yanna puluwan wenne arbudakari kala simawa thulisi sri lankawata මේ සනී පාරක්ෂක උපකරණ බාතරුම් සදාවශ්‍ය ලංකාවට ගෙන්වුවේ නෑ. ලංකාව නිෂ්පාදන නිෂ්පාතිකෝ දහ දෙනෙක් ලංකාවේ සනී පාරක්ෂක උපාංග මේ බාතරුම් සඳහා අවශ්‍ය සියල්ල ශ්‍රී ලංකාව නිෂ්පාදනය කරන එක ශ්‍රී ලංකාව ස්වයං පෝෂිත වුණා. ටයිල් නිෂ්පාදනෙත් එහෙමයි. ප්‍රධාන නිපැය නිෂ්පාදකයෝ 3-4 දෙනෙක් පිටරටින් ගෙනාවු ටයිල් වෙනුවට මේ රටේ විශාල ලෙස ටයිල් නිෂ්පාදනය කරනවා. අපිට ඒ වගේම තමයි ගිය වසරේ තමයි ලංකාවේ ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනයෙන් වැඩිම අපරාධනාදම් අපි ලැබුවේ. අපි ඩොලර් මිලියන 483ක් ලැබුවා ඉලෙක්ට්‍රොනික උපකරණ පිටරටට යවල අපරාධනය කළ එක විශාල මුදලක්. අපි ඒ වගේම තමයි ලයිට් ඉන්ජිනියරින් ප්‍රොඩක්ට්ස් කියන කුඩා මැෂින් සහ වෙනකුත් වෙනත් ද්‍රව්‍ය නිෂ්පාදනය කළාත් ඩොලර් මිලියන 177ක් මෙරට අරගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මෙරට නිෂ්පාදනය කරන්න පුළුවන් කර්මාන්ත වැඩි දියුණු කරන්න පුළුවන් කර්මාන්ත රාශියක් තිබෙනවා. ඒ සමහර කර්මාන්ත ජෙම් ඇන් ජුවෙලරි එක එහෙම නැත්නම් ඒ වගේම අපි කතා කරන ලෙදර් ප්‍රොඩක්ට්ස් වගේ අංශ විශාල දියුණුවක් ලබාගෙන ඉතිහාසයේ වැඩිම අපරාධ ආදායම මේ අංශවලින් රැස් කරලා තියෙන්නේ පසුගිය අවුරුද්දේ කියන කාර්යය මම ඉතාම සතුටින් සිහිපත් කරනවා. ඒ නිසා අපි මෙතෙක් කල් අරගෙන ආපු මේ ප්‍රතිපත්තීන් යම් පමණකට වෙනස් කරලා අපේ රටේ යම් කිසි ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු කාලයක් ඇවිල්ලා තිබෙනවා. අපි එහෙම ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා අත දුන්නේ නැත්නම් නැගිටින්න පුළුවන් කර්මාන්තකරුවන්ට අපිට කවදාවත් මේකෙන් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි අපි දැක්කේ පසුගිය කාලේ. අපි සේවා ආර්ථිකයක් මත පදනම් වෙලා තිබිච්ච ආර්ථිකය පිටි බාහිර සාධක සහ අභ්‍යන්තර සාධක නිසා බිඳ වැටුණා. හැබැයි අපි නිෂ්පාදන හැකියාව වැඩි දියුණු කරොත්, අපි කර්මාන්ත වැඩි දියුණු කරොත්, ව්‍යවසායකත්වය දියුණු කරොත් අපිට මේ ගැටලුවෙන් ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා අපිට ලැබෙන ආධාර ණය අපිට ණය ලැබෙයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල විතරක් නෙවෙයි ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතන අපිට පොරොන්දු වෙලා තියෙන ඉදිරිකාලේ රට උදව් කරනවා කියලා. හැබැයි මේ ආයෝජන අපි නිවැරදි ලෙස යොදවන්න අවශ්‍යයි, ආයෝජනය කරන්න අවශ්‍යයි. ඒක කරන්න අවශ්‍ය ප්‍රධාන කාරණ එකක් කර්මාන්ත ගණිත පැත්තෙන් ව්‍යවසායකත්ව දියුණු කිරීම පිළිබඳ කාරණය. ශ්‍රී ලංකාවේ ආර්ථික දායකත්වය කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් තියෙන 50% පමණ ප්‍රමාණය. ඒක අනිත් රටවල් සමග සැසඳීම ඉතාම අඩු වගයක්. අපිට අවශ්‍යයි මේ රටේ ව්‍යවසායකත්ව දියුණු කරන්න, ඒක දියුණු කරන්න අත දෙන්න අවශ්‍යයි. අඩුපොලි ණය පහසුකම් දෙන්න අවශ්‍යයි. අපි දැන්වත් මහ බැංකුව අධිපතිතුමාට යෝජනා කරලා තිබෙනවා ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව දියුණු කරන්න අඩුපොලි ණය ලබා දෙන්නේ කියලා. ඒ වගේම තමයි මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය හැඩගැහිලා තියෙන බැංකු ලෑස්ති වෙලා ඉන්නේ අසාර්ථක වෙන ව්‍යාපාර සියල්ලම අසාර්ථක වුණු ගමන්ම ඔවුන්ගේ දේපල පවරගෙන ඒ ව්‍යාපාර සියල්ල වසාදමන තත්ත්වයට පත් කරන්නේ. ඒක කවදාත් ඉදිරියට යන පුළුවන් ක්‍රමයක් නෙවෙයි. රටේ අවාසනාවට අපේ රට සතුව සංවර්ධන බැංකුවක් නැහැ. රටේ සංවර්ධනයට ආරම්භ කරපු බැංකුව DFCC බැංකුවත් NDB බැංකුව කියන දෙකමත් පෞද්ගලිකකරණය වෙලා වුන් වර්තමානයේ වන විට මෙරටේ කර්මාන්තකරුවන් සංවර්ධනය වෙනු නැති ඉලක්ක සපුරා ගන්න උදව් කරන්නේ නැහැ. වුන් වාණිජ පරමාර්ථ වලින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඒ පිළිබඳ ගැටලුවත් බොහොම පැහැදිලිව තිබෙනවා. අපිට කර්මාන්ත දියුණු කරන්නට, ව්‍යවසායක දියුණු කරන්න අවශ්‍ය මූල්‍ය ආයතනයක් බැංකුවක් නොමැතිකම පිළිබඳව විශාල ගැටලුවක් මතුවලා තිබෙනවා. ඒ නිසා ගරු මූලස්ත්‍රි සභාපතිතුමනි, අපි සඳහන් කරන්න අවශ්‍ය කාරණේ ඉදිරි කාලය තුලදී අපි මානව සම්පත සංවර්ධනය කරනවා වගේම ආයෝජන රට දිනනවා වගේම ව්‍යවසායක දියුණු කරනවා වගේම රට ඉදිරියට ගෙන යන්නට නම් අපිට අනිවාර්යෙන්ම අපේ තාක්ෂණය හඳුනා දෙන්න අවශ්‍යයි. අපි තාම පසුගාමි තත්වක ඉන්නේ මේ තාක්ෂණයේ පැත්තෙන්. මම දුටුවන් කියන්නේ සතුටුයි ශ්‍රී ලංකා ප්‍රථම වතාවට රජිස්ට්‍රාර් කම්පැනිස් ලංකාවේ සමාගම් මැදුර තමුන්ගේ සේවාවන් ප්‍රථම වතාවට 100%ක්ම අන්තර්ජාල පහසුකම් ඔස්සේ තාක්ෂණ ඔස්සේ සපේන සමාගමක් බවට පත් වුණා. හැබැයි අපේ අනිකුත් සමාගම් සාතිශය බහුතරයක් ඉතාම පසුගාමී වෙන්නේ. අපි දන්නවා ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ රැමිස් පද්ධතිය පිළිබඳව අවුරුදු ගණනාවක් තිස්සේ ආයෝජනය කළා, උපකරණ ගෙනල්ලා ඔවුන් භාවිත කර ඉඩ දෙන්න මොකක් හරි හැමදාම කිය කිය මේ ක්‍රමවේදය පසු කරන්න කටයුතු කරනවා. අපි දැක්කා National Medicinal Regulatory Authority ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිතර ගබඩාවට මොකද සිද්ධ වුණේ කියලා. මේ රාජ්‍ය ආයතනවල මේ තාක්ෂණය භාවිතා කරන්න ඉඩදීම වළක්වන කඩාකප්පල් කාර්යක්‍රියාවතුන අපිව මැඩලන්ටත් අවශ්‍යයි. තාක්ෂණය හඳුනා දීම සමහර අයට තමුන්ගේ ගැටලු තමුන්ගේ අනියම් ආදායම් මාර්ග අහිමි වෙන තත්ත්වයක් වට පරිවර්තනය කළ දුන්න අපි හැමදාම කියනවා. සුරාබත් දෙපාර්තමේන්තුවේ කස්ටම් එකෙත් ඉන්ලන්ඩ් රෙවනු ඩිපාර්ට්මන්ට් එකෙත් පුද්ගල අන්තර් පුද්ගල සම්බන්ධතා නැති වෙන විදියට තාක්ෂණ හඳුනා දුන්නොත් ඒවා කාර්යක්ෂම කරන්න පුළුවන්, රාජ්‍ය ආදායම වැඩි කර ගන්න පුළුවන්. ඒ නිසා ඒවට තියෙන බාධක ඉවත් කරන්න අවශ්‍යයි. අපි තාක්ෂණ විනුන ආයෝජනය කරේ නැත්නම්, අපි මානව සම්පත දියුණු කරේ නැත්නම්, අපි කර්මාන්තවලට ව්‍යවසායකත්වයට උදව් කරේ නැත්නම් අපිට ඉදිරි ගමනක් නැහැ. ඒ වෙනුවෙන් තමයි අපිට ලැබෙන ඉදිරි ණය අපි ආයෝජනය කරන්න ඕන. ඒ වෙනුවෙන් කියන කාර්යය සිහිපත් කරමින් ඇතිවන තත්වයන් හමු ඉදිරි කාලය තුලදී අපි දන්නවා අද අපි දැක්කා රුපියලේ ශක්තිමත් වීම සමග කිරිපිටි මිල අඩු වෙලා තිබෙනවා, පොහොර මිල අඩු වෙමින් තිබෙනවා. ඉදිරි කාලේ අපිට පුළුවන් වෙයි සමහරක් විට තෙල් බිල අඩු කරන්න, ඒ හා සමගම විදුලි බිල අඩු කරන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි ඉතිහාසයේ අපහසුම කාලවකවානුව පසු කරමින් ඉන්නේ. ඉදිරි කාල තුන්දැයි අපිට පුළුවන් වෙයි ජනතාවට සහන දිනේ සමගම යම්කිසි සුරක්ෂණවාදී ආර්ථිකයක් ඇති කරන්න කියමින් නිහඬව ඔබතුමාට බොහොම ස්තුතියි.
මීළඟට හොන්ඩබල් LW චමින්ද විජේසිරි ඔබතුමාට මිනිත්තු 13ක් තියෙනවා.
ස්තුතියි මොනසනේ කරු මන්ත්‍රීතුමනි. රු හැමතුමනි ඔබතුමා ඉල්ලන විදියට කියන විදියට සහයෝගය දෙන්න අපි පස්සට යන්නේ නැහැ. අපි සහයෝ දෙන්න කලින් අපෙන් එකමුතු වෙන අපේ කැමැත්ත නැහැ කියන කාරණේ කියන කලින් මම ඔබෙන් අහන ඔබේ ආණ්ඩු එකමුතුද? ඔබ එකමුතු වෙලා ඉන්නවද මේ ගමන යන්න? මම එහෙම අහන්නේ කල මොනසුරේ මන්ත්‍රීතුමනි 2023 තුන්වෙනි මාසේ 19 වෙනිදා එකතර පුවත්පතක තිබෙනවා නාමල් ප්‍රාශ්ව ඉක්මනින් බලය ගන්න ඉක්මනින් විපක්ෂයට යන්න හිතලා. ඇයි? දැන් මේ ආණ්ඩුවේ ඉන්න නාමල් රාජපක්ෂ මහත්තයාගේ කඳවුර ආණ්ඩුවෙන් ඈත් වෙලා යන්න ඕනේ කියලා මේ 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 පුවත්පතේ කියනවා. අපිට කියන එකතු වෙන්නේ. අපිට කියනවා රට හදමු කියලා. දැන් ඔබතුමාලගේ ආණ්ඩුවේම නාමල් රාජපක්ෂ කඳවුර එන්න හදලා විපක්ෂයට. IMF එක මේව දන්නවද දන්නේ? දැන් උදේ ඉඳන් රෑ වෙනකන් ඊයේ ඉඳන් අද ඉනකන් මුලාසනාර මන්ත්‍රීතුමනි ආණ්ඩුවේ කට්ටිය කියනවා අපි සහයෝගේ නැහැ කියලා. අපි එකමුතු නැහැයි කියලා. හැබැයි නාමල් රාජපක්ෂ මහත්තයා ලයිලයි එන්න හදනවා විපක්ෂයට. දැන් මේ එගොඩ කරානේ පාර්ලිමේන්තුව. එගොඩ කරාම බැදිලා එකට ඉන්න බෑ බලය ගන්න. ඒ කියන්නේ රාජාසනේ රාජපුටුව දෙන්න නම් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඉන්න බෑ. මේක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ටිකිට මොනේ කල්පනා කරන්නේ. දැන් අතාරින්න යන්නේ. දැන් ඈත් වෙන්න යන්නේ. ඈත් වෙලා විපක්ෂයට එන්න හදන්නේ. එහෙනම් මං කියලා දෙන්නම් අපි බය රමේෂ් පතන ඇමතුතුමනි මෙන්න මේකට. ඔබතුමා හොරෙක් නෙවෙයිනි. ගේ ගිනි තිබ්බානේ. ඇයි? ඔබතුමා හොර ගොඩේ හිටපු නිසා. හොරුත් එක්ක ලැග්ග නිසා. හොරුන් ගත්ත තීන්දුව වල නිහඬ නොවි හිටපු නිසා. කරු මූලාසන මන්ත්‍රීතුමනි රට වැටිලා රට අනාත වෙලා රට නන්නත්තර වෙලා ඔව් රටේ මිනිස්සු පිස්සු කියලා රට විනාශ වෙලා තියෙනවා. එහෙම නෙමෙයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඇසිරීම අනුව අපිට තේරුම් ගන්න වෙන්නේ ආරෝණියක්. මේ රටේ මිනිස්සු අවුරුදු 74ක් පිස්සු කියලා මහා බාධාගාරේ බිඳලා මහා බැංකු කඩලා එහෙම කරලා තමයි මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න නිින්දෙන් නැගිට මැති අමතුරු කියන විදියට රට බංකොලොත් වෙලා තියෙනවා. මීට වඩා විවසන ආවනේ. මම එකින් එක කියන්නම්කෝ 2004 ගරු මූලාසන මන්ත්‍රීතුමනි ඔබතුමා නියෝජනය කර ප්‍රදේශය ඒ මහා විශාල ජන සංහාරයක් දේපල විනාශයක් සිද්ධ වුණේ නැද්ද? සුනාමිය හරහා 2004 ඒ 2004 සුනාමියෙන් අයිමි වෙච්ච ජීවිත අදටත් වඳිගවා ගන්න බැරි වෙලා තියෙනවා. දේපල අදටත් නිවැරදි කර ගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ලෝකෙ අපිට උදව් කරේ සුනාමිය අරමුදල සල්ලි දුන්නේ මතකද? මිනිස්සු මැරිච්ච වෙලාවේ, ළමයි මැරිච්ච වෙලාවේ, අම්මා තාත්තා අයිමි වෙච්ච වෙලාවේ, දේපල නැති වෙච්ච වෙලාවේ, ඒ සංවේදී කාරණයක් නෙවෙයිද? රටේ දා බංකොලොත් වෙලා තිබිච්ච නැති වෙලාවක් නෙවෙයිද? එවැනි මිනී මැරිච්ච වෙලාවේ, දේපල අහිමි වෙච්ච වෙලාවේ ලෝකේ දුන්න සල්ලි මහින්ද මහත්තයා ගහගත්තේ. අන්න ඒකට අපි බය. ඔයාලා ඔය මොන කිව්වත් IMF නෙමෙයි මොන සල්ලි දුන්නත් අපිට තියෙනවා අවිනිශ්චිතතාවයක් බයක්. සුනාමි සල්ලි වගේ හොරා කෑවොත් තව එකක් මං ගන්නකො වැඩි ආතයන්න ඕනේ නැහැ. දැන් මේ කොරෝනා වදරාව මුළු ලෝකෙම වැටෙද්දි අපිත් එක්ක දැන් ඒක කියනෝනේ බහුතරයක් ආණ්ඩුවේ කොරෝනාව අපිට බැරි වුණා, රට වැටුණා, ලෝකේ වැටුණා, අපිත් වැටුණා. ඒ කොරෝනා මුදලට සල්ලි දුන්නා නේද? කොයි සල්ලි කියන්නකෝ. ආණ්ඩු පක්ෂයේ ඉන්න කවුරු හරි නැගිටිලා හොරා ගාපු නැති එකෙක් ඉන්නවනම්, හොරවුන්ට උදව් කරපු නැති කවුරු හරි ඉන්නවනම් නැගිටලා කියන්නකෝ ඒ සල්ලි වලට මොකද උනේ, කවුද හොරා කෑවේ කියලා කොන්ද තියෙනවා. අපිට බයයි මුලසුනේ මන්ත්‍රීතුමනි. ලැබිච්ච අරමුදල් අර කොරෝනා වසංගතෙන් රට ගොඩ ගන්න, ජනතාව ගොඩ ගන්න, ඒ කොරෝනා වසංගතය ඉවත් කරන්න ලෝකෙ දුන්න සල්ලි අදටත් නැහැ. ඒ වෙලාවේ ඒ මොහොතේ පොහොර ගෙනල්ලා හොරා කෑවේ නැද්ද? කොරෝනා වෙලාවේ රට බංකොලොත් වෙන වෙලාවේ පොහොර වලින් ගසා කෑවේ නැද්ද? ආණ්ඩුවේ කවුරු හරි කියනවා කතා කරලා කොන්ද තියෙන හොරා කෑමට අත උසම නැති කවුරු හරි ඉන්නවා. සීනිපදු වංචාව, පොල් තෙල් බදු වංචාව, සුදු ලෝණු බදු වංචාව නේ. ඇන්ටජින් වලින් හොරා කෑවනේ, ඇන්ටජින් වලින් හොරා කෑවනේ. එනිසා ගරු මගේ වෙලාව දෙන්න මගේ කතාව කරන්න. එනිසා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි විශ්වාස කරනවා මේ නිසා තමයි අපි බය. හැබැයි සීනි බඳු වංචාවෙද්දී ඒ ආණ්ඩුවේ මම හිටියේ නැහැ ඔයා හිටියානේ. හොරගෙනල්ලා අදලා චීනෙන් ඒ සල්ලි නැතිවර ඒ හොරකමේ හවුල්කාරයෝ. අපි මහ බැංකු බැඳුම් කරේ චූදිතය කරු මන්ත්‍රීතුමනි අපි හොරා කෑවේ නැතුණාට කෑවට අපි ඒ ආණ්ඩුවේ කියලා ලේබල් ඇලවුණා. රාජපක්ෂ කෝටාපේ ආණ්ඩුවේ ඔය සීනි බඳු වංචාවේ හොරගෙන ආපු එකේ මතක තියාගන්න ඔය කෑ ගැව්වට ඒ නිසා ඇන්ටජින් වල උස්සලා
මොකද කයි
ගැවුවට එදා එළියට එන්න තිබුණානේ
මේ ෆුඩ් නෝට් ගහපු කල්ලි වගේ එව්වෙන් ජරාව කෑවා වගේ මේක අපේ කවුරුත් එහෙම කරලා නැහැ අද මේ බදු මුදල් ගැන කතා කරන මේ මිනිස්සු මේ තඩි අඹ අබ්බ හොරු මේ
ඔනබල් චමින්ද විජේසිරි
කතා අන්න දෙලට ආවා දැන් කියනවානේ බැංකු හොරකමක් සිද්ධ වුණායි කියලා. කවුද මේ කරේ එක? ඔය මහ බැංකුවේ ෆුඩ් නෝට් කාලේ මේ බැංකු හොරකම කරේ කවුද? කියන්නකො. කවුද කරේ? කවුද කරේ කොන්ද තියනවා නම් කියනවා මිනිස්සු රනිල් වික්‍රමසිංහ කියලා ඔයාලා චෝදනා කරේ ඔයාලගේ ජනාධිපති වර්ණා කරලා ජනාධිපති ලැජ්ජා වෙන්න එපා ෆුඩ් නෝට් ගැව්වා හරි අපි කිව්වනේ ඒ චෝදනාවේ චූදිතය අපි කියලා. ඒකනේ අපි UMP කතරියේ. අපි UMP කතර සමගි ජන බලවේග ඇදුවේ. ඒසා ඔයාලට කොන්ද නැ ඔයාලට හොරකම කරලා හොරකමට අත උස්සලා හොරකමේ සල්ලි දාගෙන අද හොරු නෙවෙයි කියලා ඒසා ලැජ්ජාව උසාවි ගිහිල්ලා උප්පු වෙලා තියෙන්නේ නිසා කරු උළුසුනේ මන් අනේ නිසා අපි බයයි මේ IMF එකේ ණයවට IMF එකේ ණය පාවිච්චි කරලා රට හදයි කියලා හිතනවාද අද හොරු සිල් අරන් තින්නේ ඇයි හොරුන්ටත් හොරා කන්න මහ බණ්ඩාගාරයේ සල්ලි නෑනේ. සිල් අරගෙන තියනවා. බණ කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. එයිසා කවුරු හරි කියන්නකෝ මහා බැංකු බැඳුම් කරේ හොරා කාලා නෑයි කියලා මේ ආන්නේ තව කවුරු හරි. මහා බැංකු බැඳුම් කරේ අයි අපි නිරවදියෙන්න. මේකේ චූදිතය හැටියට අපිව නිවැරදි කරන්නකෝ කවුරු හරි නැගිටිලා. ඔය දැන් ඔය කෑ ගහපු කොන්ද තියෙන හොරු නෙවෙයි කියපු කවුරු නැගිටලා කියන්නකෝ මේ මහා බැංකු හොරකම නෑයි කියලා. මට පුත්තලේ මන්ත්‍රීතුමාගේ නම මතක නැත නමත් කියලා chance කරන්නේ කියන්නකෝ මායතුනේ මන්ත්‍රීතුමා ඕන නම කිව්වා පුළුවන් නම් අභියෝගේ මාබැංකු බැඳුම් කර හොරකමක් නෙවෙයි කියලා කියන්නකෝ කොන්ද තියෙනවා වා යන්නකෝ උසාවි ගිල උපු කරලා දානකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා හිරේ අනේ අන්න මහත්තයා යන බයිලා විතරයි අපි කටින් නෙමෙයි අපි හැමදේම බතල හිටවන මිනිස්සු රනිල්ට විරුද්ධ වුණා එදා ඒ විරුද්ධ වෙලා හොරාව අතර ඒ හොරකමට විරුද්ධ හොරුන්ට දඬුවම් දෙන්න තමයි අපි සමග ජනබලයේ සජිත් ප්‍රේමදාස මහත්තයා හදලා දෙනවා දඬුවම් සීනි හොරුන්ට විතරක් නෙමෙයි හැම හොරාටම දඬුවම් දෙන්න පුළුවන් ආණ්ඩුවක් හදනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි දෙවෙනි කාරණේ මේ රටේ ආර්ථිකය හැදිලා නැහැ ආර්ථිකය රටේ ජනතාව විසින් ගොඩනගා ගන්න අවශ්‍ය හැකිලීමක් සිද්ධ වෙලා තියෙනවා දැන් මේ සේවකයන්ගෙන් අහන්න මේ පාර්ලිමේන්තුව වැඩ කරන රුපියල් 67000 පඩිය අරගෙන ඒ 67000 මීට අවුරුද්ද කර කලින් වියදම් කරපු විදිහට දැන් වියදම් කරන්නේ නැහැ දැන් මේ 60000 වියදම් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ රුපියල් 15000ක වැඩ ප්‍රමාණය එනවා මොකද්ද වෙලා තියෙන්නේ අර 60000 15000 වෙලා තිනා ගමන් බිමන් අහිමි වෙලා තියෙනවා තමන්ගේ දරුවන්ට තුන් වෙල කන්න දීම අහිමි වෙලා තියෙනවා ඒ අහිමි වීම හරහා ඔවුන්ගේ අර රුපියල් 15000ට හැඩ ගැහිම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික ජයග්‍රහණය ඒක එයාගේ ආර්ථික ජයග්‍රහණයක් නෙවෙයි එනිසා අද බොහෝ දෙනා තමන්ට අවශ්‍ය කරන භාණ්ඩ වලින් ඈත් වෙලා ගරුමූලාසන වල මන්ත්‍රීතුමනි එනිසා අද ඒ පක්ෂය ඇතුලේ අරුබුද තියාගෙන ඒ විපක්ෂයේ ඉඳන් විපක්ෂයේ ලබා ගැනීම සඳහා ඊළඟ ආණ්ඩු ලබා ගැනීම වෙනින් කටයුතු කරන්න බොහෝ දෙනා උත්සාහ දරන නිසා මේ හොරු ටික සිල් අරගෙන ඒ හොරුන්ට බන කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා මහා ගාන්ධාගාරේ පිරුවට කවුරෝ සහතිකයක් දෙන්න නැවත මම අහන්න හිටියේ පළවෙනි පුටුවේ ඉඳන් අන්තිම පුටුව දක්වා එක්කෙනාගෙන් එක්කෙනාගෙන් හිටියා නගරමැතිගෙන් අහනවා හිටියා නම් නිවේදිකය අහනකොට කියන්න පුළුවන් ඒ දෙයක් වර්තමාන අගමැතිවරයා එදා මේ අපේ විපක්ෂයේ මේ පුටුව ඉඳගෙන ප්‍රධාන චූදිතය කරලා ඊළඟ පුටුවේ අහන්න බෑ එයත් ඊළඟ යන ගයාගෙන් අහන එයාටත් තියෙන චෝදනාවක් එයාවිලා අත්තිතු දන අත්තිතු හිර දැනුවන් ලැබපු පුද්ගලෙයි ඊළඟට ගත්තොත් උකේනයි ඊළඟට ගත්තොත් ඇයිනේ එයිසා මෙන්න මේවායි අපි බය තියෙන්නේ ඔයාලා හිතන්න එපා අපි කෑදලයි අපි මේ රට දිනු වෙනට ඉරිසියයි කියලා ගෞරව මන්ත්‍රීතුමනි මම දරුවෝ දෙන්න ඉස්කෝලේ අරන් යනකොට අපිට ඕනි වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ 225 හොඳ වෙන්න අල්ලස් ගන්නෙ නැති හොරකම් කරන්නේ නැති වංචා කරන්නේ නැති තමන්ගේ වරප්‍රසාද වලට තලතුරු වලට කිජු වෙන්නේ නැති කතුණක් හදන්න නැ 225 හොඳ කියයි අනේ එතනට යන්න පුළුවන් වැඩ පිළිවෙල හදන්න වෙන කවුරුත් මේ සමග ජන බලවේගය අපි මම මෙහෙම කියන්නේ ඇයි අද මේ දා යහපාල ආණ්ඩුවේ අපට දුන්න අධීක්ෂණ
මන්ත්‍රීතුමා තව මිනිත්තු දෙකක්
අර විනාඩි දෙකක් වෙන්න මම අතිරේක විනාඩි ගත්තා මගේ මෙතුල ගොඩක් කෑ ගහලා ඒ අධීක්ෂණ මන්ත්‍රීකම දුන්නේ මට නිවාස අමාත්‍යංශයේ අද අන අධීක්ෂණ මන්ත්‍රීකම දුන්න ගමන් වාහනයක් ලැබෙනවා වැටුප් ලැබෙනවා ඩීසල් ලැබෙනවා ඉදත් එහෙම හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා මම අධීක්ෂණ මන්ත්‍රී වෙලා මොකද කිව්වේ ඔයාට දෙන්න ඩීසල් නැහැ ඔයාට දෙන්න වාහන නැහැ මම ගන්නෙ නැහැ චමින්දට පුළුවන් ඉදිරිය වැඩ ගන්න දේශපාලන ආදර්ශය නිසා තමයි අපි සජිත් මහත්තයාට කැමති එතුමා මේ ආණ්ඩුව ගන්න කියපු වෙලාවෙත් කිව්වේ මොකද්ද ඇමතිකම් 15කට සීමා කරමු ඇමතිකම් වරප්‍රසාද කප්පාදු කරමු එහෙමනම් රට හදන්න ඕනේ කියලා දෙන්න ගියා නම් අද කොච්චර දේශපාලන සමාජයේ ගරු කරනවද අද කොච්චර දේශපාලන ආචාර කරනවද එහෙම නැහැ දැන් දැක්කන ගිය සතියේ කිව්වා හිටපු ඇමති කෙනෙක් නැගිටලා 30ක් හිඟයි ඒ හිඟ නිසා ඇමතිවරුන්ට ආතතිය ඒ නිසා ඒ 30 දෙනවා නම් හොඳයි දැන් IMF එක ආපු ගමන් රටේ ජනතාවගේ ප්‍රශ්නේ පැත්තක තියලා 30ක් ඇමතිකම් පුරප්පාඩු වෙලා තිනවා ඒ පුරවීමේ අවශ්‍යතාවය වෙනුම් පෙනී හිටිනව ඇරෙන්න රටේ අනාගතය හදන්නද මේ හදන්නේ එහෙමනම් අපි සහයෝගය දෙන්න රටේ අනාගතය ඒ නිසා අපිට විශ්වාසයක් නැහැ අපි කිව්වා ඉතිහාසයේ ඉඳන් හොරාගාපු විදිය සංවේදී කාරණා පාවිච්චි කරගෙන මලමිනි පාවිච්චි කරගෙන වසංගත පාවිච්චි කරගෙන ඒවට ලැබිච්ච මුදල් ටික තමන්ගේ ගිණුම් වල දාගත්ත උදවිය තියාගෙන මේ රට හදනවා IFM එකෙන් කියලා කවුරු හෝ කියනවා නම් hina වෙන්නේ කොතනින්ද කියලා කියන්න මොනසේ මන්ත්‍රීතුමිය අපිට කියන්න මොනසේ මන්ත්‍රීතුමිය අපිට කොහෙන්ද hina වෙන්න ඕනේ කියලා ඉතින් මේවට උත්තර දෙන්න අත කවුරුත් නැහැ ඉතින් මම අවසාන වශයෙන් කියනවා මේ වෙලාවේ මේ මොහොතේ ඊ අපි දැක්කා බැසිල් රාජපක්ෂ මහත්තයාලා අතුලේ අර්බුද ගිනි තියාගෙන එදා ගහගත්තේ කවුද ගහන්න ආවේ කවුද ඇයි ජනතාවට ගැව්වේ ඒ අරගලයට ගැව්වේ මොකද කියන කාරණේ කිව්වේ අද අද කතා වෙන නිසා දැන් තමයි මේ ධිට්ඨ ධම්ම වේදිනී කර්මයේ පරිසන්දේනේ සම්මතක තියාගන්න මේ රටේ යුගත් වියත් සමාජයෙන් අපි ඉල්ලීමක් කරනවා මේ කෙටි කාලීන විසඳුම් හරහා කෙටි කාලීන පැවැත්ම හරහා තමුන්නාසලා ඉතිහාසයේ අමතක කරොත් නැවත මේ රට ආරාධිත සමේ රටේ වගකීම බාර ගන්න මේ රටේ පුරවැසියාට තේරුම් ගිහිල්ලා නැහැ අද හොරු ටිකේකට ඉඳගෙන ඒ හොරා ගන්න මහ බාණ්ඩ පුරවන ඇරෙන්න රටේ අනාගතය හදන්නේ නැහැ කියන කාරණේ මතක් තිබෙනින් මේ IMF එක අවශ්‍ය මුදල රටේ ජනතාව සුඛ වෙන වෙනින් පාවිච්චි කරන්න කියන ඉල්ලීම කරීම වනින බොහොමත්ම ස්තුතියි
ඊළඟට හොනරබල් ජීවන් තොණ්ඩම ඔබතුමාට මිනිත්තු 13ක් ආවේ
No, Honorable Presiding Member, if Honorable Harshana Rajakarna was there, he would have given me at least extra 3-4 minutes. But before I start my speech, I think I need to educate the member who spoke earlier. See, you know, if you look at the events that took place for the past 1 year, you would have noticed that the opposition was quite vocal on the fact that IMF will not come. Fuel issue is not going to get over. Electricity issue is not going to get over. And fortunately the president proved them wrong and also one more instance I'd like to say now since IMF has come on board the opposition certain members I'm not going to put that stain on all the members but certain members you know lose their sense of decorum and they tend to bring up the past you know to be more specific the bond scam allegation see if I think we need to look at this with a bit of common sense because I think one thing the member who just walked out didn't realize is that the leader of the opposition in fact contested elections with the current president so the allegation that was leveled took place 2 years prior to that so anyway I think we should stop misleading the people with false narratives and we should actually talk about what is at stake right now see now for the first time in our modern history if you actually go through it you would have noticed we faced an unprecedented economic crisis namely with fuel electricity and more so we had defaulted on our debt for the first time apart from that you know I don't think we have known any such economic misery like 2022 and I don't want to waste time speaking about how we remote the fuel lines and how we remote the you know 2 km queues and all that but I would rather speak about how we came to this place to begin with And despite me being a member of the cabinet, despite me being in the ruling party benches, I think it's my duty to be truthful to the people, which is why I would honestly like to say I think the reason we are in this mess is because of the continuous lies fed to the people by politicians for a long period of time, where they promised the people, you know, heaven and all the subsidies with it. But what they didn't tell the people is they're stealing right from under their feet. So when this was the case, due to continuous political, you know, due to continuous political decisions, politically favorable decisions, you know, we landed in this mess. I think we also have to realize for decades we have been drowning in a mountain of debt that has been growing bigger every year to fund a lifestyle that we couldn't afford. And the leaders of this country also sold a lie to the people that the job of the government was to provide for everything, whether it was electricity, gas, fuel, or even an airline. Politicians spread a myth that it was the government's duty to provide for these services and not the private sector. You know, once proud and profitable private companies were nationalized, taken over by the government, specifically under that lie, that these belong to the people, that's when our downfall actually began, which even includes the TSTs. Many in this country will actually be surprised to learn that until the 1970s, electricity, fuel and gas were provided by private companies. LP gas pipes ran underground straight into people's homes, and consumers could choose between several fuel suppliers for their vehicles. In most countries, national debt is paid off through taxation, but in our case, as everyone is aware, in December 2019, Sri Lanka slashed taxes. Most of these tax cuts benefited the rich and wealthy, but unfortunately not the poor. With absolutely no tax revenue, with absolutely no tax revenue to fund losses, we funded the mega losses of the government-owned enterprises by borrowing money, and when we couldn't borrow anymore, we started printing it. I think everybody has to recognize the fact that this country is not a country that was built on its own wealth, but rather it was a country built on the wealth of other countries, especially through loans which were not feasible, and to be more so specific, through debt traps, on vanity projects, on projects which provided us with zero to nothing returns. And, you know, there's only so much fraud and waste the system can take, and eventually it will collapse. Many people would blame the former president, Gotabaya Rajapaksa, for the failure of this country. But I think everybody knows the truth, but they're just afraid to say it. Because the reality of the matter is, we were going towards an economic collapse, inevitably. It was going to happen. The former government just accelerated it. That's the only difference. Because we were not running a sustainable economy, and more so ever, the losses our state-owned enterprises were making, it was unbearable for the country to go ahead with. And over the last several months, President Ranil Wickremesinghe and his interim government, you know, we had taken steps to correct the mistakes of the past and bring a semblance of normalcy to our country. Today, we no longer live under the darkness of power cuts or spend several hours in a queue waiting for fuel. Taxes have been increased so that the wealthiest 20% of this country pay their fair share and the rich support the poor as we navigate through the roughest seas we have endured. Interest rates have been increased so that you can cushion yourself against price rises through higher saving rates and end the culture of spending by borrowing. I understand the hurt and pain of the higher food prices, higher electricity costs and higher fuel prices that people must face. And also people must face this because this is honestly a result of course correction, what the government is doing right now. I am truly sorry, but I promise you that we are doing everything possible to ease your pain and mitigate the impact of such hard fall. The government has secured over rupees 80 billion in support for a new social safety net program that will provide direct cash transfers for those in difficult situations. We have given a deadline of 31st March for everyone to enroll into the new system. Already, I think about close to 3 million families have enrolled. And, you know, I think the issue in this also must be recognized. I represent people from the upcountry, to be specific. Now, people in upcountry have always faced an issue where we are, though they are entitled for Samurdhi, they don't receive it. And when we had dived into this topic to find out as to why they don't receive these Samurdhi payments, it's simply because of the Samurdhi officers. Because when it comes to a marginalized community, they can be taken advantage of in any way whatsoever. And these officers had been negligent in their job, and it had gone to their friends and their families. and which is why we believe this March 31st deadline on implementing a new system would be beneficial to those who have missed out. And as everyone is aware, we've also bought a new central bank law. We are committed to making the central bank more independent, though there are different opinions amongst the opposition, amongst the ruling party members, that central bank should not be independent. But I'm sorry, for a healthy economy, a central bank must be independent so that nobody can infiltrate it and nobody can print trillions of rupees and bankrupt our country again. Apart from that, we are revising our investment and trade laws, not only to make Sri Lanka a better place to invest, but to form closer trade ties with both our partners in the region and the world. For a long time, we were sold a myth that trade was bad and that freer and open trade took away jobs. In return, we built up barriers that gave mega profits for rich industrialists, while consumers paid high prices for poor quality goods. Anti-trade practices reduced this figure by half, nearly to 20%. The figure that I'm talking about, the 20%, is basically, if you look at 23 years ago, our exports were close to 40% in our economic framework. And unfortunately, right now, due to our anti-trade practices, we've halved that number. And instead of growth being fueled by trade, you know, where true wealth is created, Sri Lanka followed a policy of growth through debt, which is extremely unhealthy because we were borrowing, as I mentioned earlier, projects like empty airports and towers that generated no real income whatsoever. Today, we have realized the only way to generate true substantial wealth for our people is through trading with the world. After all, it is our export industry that came to our country's rescue when, to be fair, politicians plundered the last remaining dollar. But trade is not just exports, it's also imports. Both exports and imports are equally important and essential to create wealth. They are both two sides of the same coin. When you block one, you also block the other. We have finally realized this and are committed to deeper economic integration with our regional partners to fully achieve our economic potential. And I would also like to say that as we open up our borders and recommit to the world, we will also dismantle the monopolies that have robbed you of so much. Not so long ago, Sri Lanka had fair trade practices, but we can't say the same right now. You know, for example, like our telecommunications sector, there's no reason why our electricity, gas, or fuel suppliers must all be from government-owned, loss-making businesses. People deserve better. People deserve better, cheaper options, the choice to buy from the best service at the best available price. As we move out of the crisis and look towards a better country, we will continue to face challenges along the way. There are many who benefited from the old system of government-run businesses, especially the loss-making ones. Governments are not meant to run businesses or run airlines, because unfortunately what we have seen in our tragic economic past is that whenever the government had decided running the airlines was the job of the public sector, it's only the rich that could go on a holiday. It did not enhance the economy, nor did it fuel growth to this country. Health, education, infrastructure, and basic services, you know, are a necessity that the government must provide. As the president said, it's not the government's job to run businesses and enterprises. And we have, in fact, stunted the growth of our private sector because of our mismanagement. And I would also like to say that the economic reforms you will see in the coming months will also be closely tied to social reform. There is no economic progress without social progress. I think we have to understand that Sri Lanka as a country has a diverse fabric of people.
Honorable Minister, you have two more minutes.
I'll need five. Sri Lanka has a diverse fabric of people, regardless of their caste, creed, religion, the languages they speak, their sexual orientation, their gender. They all must be protected under the Constitution. But that's not the case right now, which is quite unfortunate. For decades, many of our country's politicians had kept us in the dark about the progress happening around the world. They sold us lies that Sri Lankans lived better here than anywhere else. While the world moved forward, we still stayed back. And today we are facing the brunt of it. And if I have to be more specific, we in fact borrowed from Bangladesh to realize that the world has moved on and left us far, far behind. Recently, as everyone is aware, the cabinet approved the Gender Equality and Women Empowerment Policy. This policy sets out the government's commitment to non-discrimination and empowerment to women and sexual and gender minorities. In a country where more than half our population is women, it's sad only 5% of them represent them in the parliament. I think we should take a page out of the UAE, because 50% of their parliament is women. So I think it's only fair, you know, you need two lungs to breathe. You can't breathe with just one lung. And also, one interesting fact that I must say is that the government is also committed to establishing Social Justice Commission. Its aim is to address historic injustices, such as injustices done even to my community, where we were stripped of our civic rights. And in the interest of time, I'm just going to shorten it. And lastly, I think I just have to say that regardless of all that has happened right now, we have to look at how we are going to move forward. In terms of the plantation community, we are going for a wage hike, and with or without the company's support, if the companies are willing to come on board and support, we will definitely have a productivity-driven model. Without their support, we will go to the wages board. And I would just like to say that we have started a special program to promote agro-entrepreneurship among youth in plantations. And also, I noted that today, Honorable Premnath Dholawatte, he had put his private member's bill to repeal and replace sections 365 and 365A of the Penal Code. And that has received a certification of the Attorney General.
Honorable Minister, you have additional 3 minutes also.
Just one. Almost done. Finish it. And certification of the Attorney General and published in the Gazette. I would like to say that my party wholeheartedly supports this, and I feel we should put it to Parliament and give some sort of breathing space, some sort of justice to these people who have been protesting for so long. And lastly, if I may, just the last word, I would also like to say just one more thing. With relation to the IMF, yesterday, in fact, esteemed members of the opposition, such as Harsha De Silva, Ran Vikramaratne, all of them had joined us for a meeting with the World Bank head. And I would like to say the World Bank head had mentioned something to them, which I would like to mention here. The World Bank head had clearly mentioned that he is from Lebanon, and he is currently an old man, but the economic crisis that started in his country started when he was a child. And he had begged us not to underestimate this economic crisis, which is why I would like to ask the opposition once again. President has requested it 3 times till now. We would like the opposition to come on board and support us in our bid to get the economy back on track and reset the future for the generations to come. Thank you so much.
Thank you. Milangata, Honorable Isaac Rahman, you have 8 minutes.
Garu Sabhapati Mani, Itama Satutu Venava, IMF Apugana, Eke Hetu Tamai, Obadano Mir Ape Yahapal Andue, Billion Hatai Dasama Pahak, Mudel Dollars Chandije Tila Tamai, Miandu Bardune, Hebai, Evalavadi Hitapu Naikevaru. Mudah lah mati baru pisu kelia. Eh pisu kelap bela apa di? Apa wipakshana ya ke tu mah terunggatta meka jana marga beradi. Eh tu mah me parlimen tu dedas dahana me andu patkar apa bela apa indala kiepu dia aktamai. Oba me paripalna beradi, oba ke gamana beradi, meka ni beradi kerana wanang oba yando nai IMF faraha kela. Eh tu mah puna puna kiwai nisa. Apa itam atau satu dua nama IMF adar lebi cikane. Ewa kama tamai. Dang IMF ada lebuna kiela, apai rata besar dollar RCA kitu agiye ke adui mak velati no sabab betul meni. Hebei, adunna ata paribogi ikteke laba dealane projena velane. Ubadanna wa dollar wedi wedi kohmade, pandra wedi wina nang e tapparam badmila wedi keruwa sabab betul meni ubadanna dia danna dia aktamai. Ewa kama tamai. Eh, beri beri mila anu ya. Dah hita ama barapatala prasne kita api janata awa tamangge, ahar prasne kita muna denda belati inwa. Ewa dang tunsiye dahaya dakwa dollar adu belati inwa. Hebei adu beri. Eh, perujina kaata de dang janne. Kalu kaata kaare atamai tamai perujina agganwa. Dollar beri beri nakot eh belaga mas senika ba badu mila beri kerana pulua nang. Damase kita beri Kali aku nama dollar adu ende, patangkat ta. Hebei tam, eh adu eci, laba perujine, ainsake, dupat, janata wate, laba ganda beri velati enwa. Ada kienwa, heme miris mila adu velati enak kienwa, lunu adu velati enak kienwa, parupu ala, mungete, veli miris, eva gama karu ala, hebei adu nate. Api ganggal ayana kotu dar nama kiwut, api anuradha pradisti ke திருப்பன மருதம் கடவுள ஏவாகம கனாவல் பல நிக்கவ கொல்லங்குட்டிக்காம ஒருவில பழுகசாவ கங்கல எனக்கொட்ட அப்பே ரம்பண்ட மாமலா அப்பே முத்துபண்ட ஐயலா நிஜாம்லா ராசிக்கலாம் அது கேனே தாம் அப்பே படுவல்ட சாதாரண மிலையா கிளபா தீலானே சபாபத்துமணி கரு ஜனாதிபத்துமாகவா இல்லி மக்கர்ணவா உபபாத் கரலா தீனோ அமாத்தியாங்சே எமதி வரு வஹாம மேகட கிரியாத்ம கரலா அஹிம்சக துப்பத் ஜனதாவட ஏ சகன லபா தீமட கடைத்து கரண்ட ஓனே கேலா வஹாம இல்லி மக்கர்ணவா ஏவாக தமை அப்பே ஜனாதிபத்துமா மம ஐய கியுவா பலுவா அத்தியாபன திவுனு கரண்ட ஓனே கேலா கீனவா ஹெபை அப்ப இதாம சத்துட்டு வேணுவா ஜனாதிபத்துமணி ஒபகே சங்கல்பேட்டு அப்ப யகபால ஆண்டுவே ஹொந்தம பாசல் லங்கம பாசல் வட சட்டான திப்பா ஹெபை ஏக மக கிஹிலமே தெதாஸ் தானமே ஆண்டு ஆப்புகாம ஏக வெனஸ் கருவா வெனஸ் கரலா அத்தியாபன நன்னத்தார கருவா தங் அப்பி கேணுவா ஜனாதிபத்துமணி ஒபட தன் ஐயம் ஏக தெவிலா தீனுவா டொலர் தடுவலா தீனுவா பிந்துவட தீப்பு மைனஸ் தீப்பு சந்தித்த வெடிவேலா தீனுவா அத்தியாபன அப்படி தீவுனு அக்கறண்டு உனை கரு ஜனாதிபத்துமணி ஏமனாங் கொந்தம பாசல் லங்கம பாசல கேலா மகே கலா உபங்கம கொடநகில்ல கெதுவா தட்டு துண கொடநகில்ல கணு வித்தரை தீன கிசிமே தியாக்னே வகால வித்தரை கால தீனே மேவாக அத்தரிச்சி தேவல் வகாம சங்வர்தன கரண பட்டங்கன அனாவசி சங்வர்தன கரண்டப்பா ஜனாதிபத்துமணி ஒப மீ அத்தியாபன கரண லருவன்ட இதாம பிரஷ்னக் வலா தீனவா சபாத்துவா கண்டப ஏவாகம பென்சில் கண்டப பேன கண்டப எந்துமா கண்டப கிளாஸ் பீஸ் வெடி வெல்லா தீனவா மேகட தமை மே டொலர் அடு வச்சி சகனைய லபா தென்று ஓனை கீழா ஒபகே இல்லனவா ஜனாதிபத்துமணி மேக நேக்கி என்றப உதாரணம் அப்பி கங்கோல எனக்கொட மம கிவ்வாக தமை ஜனாதிபத்துமணி அப்பி அல்லப்பு கங்கோல அக்கர பன்சிய வெண்ட புழுவான் கரம்பாவை வெண்ட புழுவான் கல்லஞ்சிய வெண்ட புழுவான் சேனபுர கட்டியாவ மே கங்கல எனக்கொட வென கவுருத் கியன்னே அப்பே பியரத்ன மாமல ஏவாகே கபுரு வண்ட ஐயல மே ராசிக்கலவாகே அப்பே சகோதர கியனவா மே ஊலண்ட பெரி பிரஷ்னியக் அப்பே வடுவல்ட வெடிவி மக்கலா தீனவா மேகட சாதாரணியக் கரல தெண்டு உனை கீழா இல்லி மக்கர்ணவா ஏவாகம தமை கரு சபாபத்துமணி அது தன்னவா அப்பே ரட்டே மகா பரிமாண கொய்தங்கரப்பு அப்பே கொஹி மகத்துரு எவாகம சுலு மகா மத்தியம எவாகம ரஜே சேவகேவ் ஏவாக கர்மாந்த கரு ஏவாகம விசால வியாபார கரப்பு ஆய வாகன லீசிங் கத்து ஆய ஏவாகம தமை சபாபத்துமணி
ஏவாக
தமை சபாபத்துமணி மே ஆய விசால நய கத்தா பெங்குவல மே ஆயிட்ட வெல் பொலி சியலும பெங்குவல பெங்குவல பொலிய வெடிக்கருவா ஹெபை தமங்க வியாபார கரண பெரியுனா எக்க பிரஷ்ன தமை கொரோனா பிரஷ்ன எத்தனையும் பசே மே ஆண்டு எவில்லா அனாவசி பிரஷ்ன கட்டுற நிர்மாண கருவா ஆர்த்திக பிரஷ்ன கெத்திவுனா எத்திவல மனோத உனே வியாபாரக்க நன்னத்தார வெலா மகப்பாரி மகப்பாரட வெட்டுலா ஏ ஆயிட்ட தமங்கத்து நாய கவண்ட பெரி வேலா பிரஷ்ன கெத்தி உனா சபாபத்துமணி தம் பெங்குலட்ட பொலிய கவண்டத் பே நாய கவண்டத் பே லீசிங் கத்து ஆயத்த மொரட்டோரியம் கேள் அதுனா எவ்வ கவண்டத் பே கரு ஜனாதிபத்துமணி ஒபகே இல்லி மக்கர்ணவா மே சியல் ஜனாட்ட சாதானிய கரல தண்ட சமாராய தமங்க ஜீவித பூஜா கருவா சமாராய ரட பலாஹரியா பல ரட தாள கியா ஏய் மே கத்து நாய கவண்ட பெரி வேலா மேவாக வெலாவ தமை மே ஆயிட்ட சாணியக் லபா தண்டோனாய் சீயட திஹட பொலியக்கரம் வியாபார கரண்ட பே லங்காவ மம கியப்பு கண்டாயம சீயட அசுவக் ரட ஆர்த்திகட சக்தி மக்தன கண்டாயம தமை மங் கியப்பு கண்டாயம மே ஆயிட்ட சாணியக் லபா தண்டோனே கேலா கரு சபா பத்துமணி ஒபகே இல்லி மக்கர்ணவா ஏஹம நெத்தனங் அப்பே ரட ஆர்த்திக விநாசையாக என யுகியாக அப்பிட்ட தக்கிண்ட புலுவாங் இதிரியதி அப்பே ரட ஆர்த்திக விநாச வேணவா மே ஐயம் மே பாவா கியலா கரு ஜனாதிபத்தி மணி ஒபட்ட மம இல்லி மக்கர்ணவா ஹெதா கரப்பு பிஸ்ஸு கெலியா கெலியனங் அப்பி லோகே நிமத்தவாரையாக துப்பாத்ம ஹிங்கன வச்சி ரட்டாக் விதியட அப்பி எனவா மே பிஸ்ஸு கலின்னத்துவ ஒப மேக ஹரியட பரிபாலன கருவுத் பமனாய்
උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මොනවද වෙන්නේ? නැවත වාරයක් අපි පරණ විදියටම අයේ ලිපේ ඉඳලා අපේ තෙටිය ඉඳලා ලිපට වැටෙන්න වෙනවා. ඒ නිසා කරුණා කරලා ජනාධිපතිමනි ඔබ මේක හරි පිළිවෙලට මේ IMF ආපු ආධාරේ හරියට කළමනා කරලා කරුවොත් පමණයි අපේ වෙටිචි අපිට උදාහරණයකට සිංගප්පූරු ගැන අපි කතා කරනවා. ලෝකේ දියුණු වෙලා තියෙන රටවල් දිහා බලනකොට අපි ලංකාව
සභාපතිතුමාගේ කාලේ
හරි සභාපතිතුමනි නඩයක් නෑ. අපි කතා කරු සභාපතිතුමනි අපි ජපාන් දියා එදා ජපාන අය සිංගප්පූර අය කොහොමද කිව්වේ? ලංකාව වාග අපි හදන්න ඕනේ කිව්වා. අපිට 1948 ලැබෙනකොට අපි ලෝකෙට ණයනේ, අපිට ලෝකෙ ණයයි. හැබැයි අපි ලෝකේ හැම රටකම නායකකාරයෙක් වෙලා තියෙනවා. එයි අපේ පාලකයන්ගේ පාලන වැරදි නිසා. එනිසා ගරු සභාපතිතුමනි ඔබට ඉල්ලීමක් කරනවා, IMF ආවා හිතාම සතුටු. හැබැයි ඒ පිළිවෙලට විතරයි ඒ IMF ගත්තු මුදල් වලින් පිළිවෙලක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මීට වඩා අද ඉන්න තත්ත්වයට වඩා ඉතාම බරපතල තත්ත්වයට අපි නැවත වාරයක් වැටෙනවා කියමින් සභාපතිතුමනි වේලාව දීපු ඔබට ස්තුතියි.